සතිය ශ්‍රී ලාංකීය පුවත්වීම සුමතුරින් හැම සතියේම සඳුද දවසේ අපි අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ සිදුවෙන උණුසුම්ම දේශපාලනික වාතාවරණය පිළිබඳව යම් කිසිවූ සංවාදයක නියැලෙනවා. ඉතින් මේ උදා වුණු 2018-09 වසරේ අපි ඔබ වෙත ගෙනෙන පළවෙනි අපේ වැඩසටහන 2018-09 වසරේ මේ සතිය ශ්‍රී ලංකීය පුවත්වීම සුම මේ දේශපාලනික තත්විති විමසුම මදක් කෙටි කරන්නට මා කල්පනා කළා. මොකද මා වැඩසටහන ආරම්භයේදී සඳහන් කරපු ආකාරයට 2018-09 වසර වෙනුවෙන් විවිධ ප්‍රාන්තවල සිටින අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව සූදානමින් සිටින කවියෙන් ඔබට සුබපැතුම් අරගෙන එනට. මේක නව විශේෂාංගයක් SBS සිංහල ගුවන්විදුලිය ඔබ වෙත සමීප කරන අපේම ප්‍රජාවේ සිටින අපේම අයවලුන්ට වැඩි ඉඩකඩක් ලබා දීමට අද මා අපේක්ෂා කරනවා. ඒ නිසා මේ ගෙවිල යන සතියේ ශ්‍රී ලංකාව තුළ වඩාත්ම කැපී පෙනුණු දේශපාලනික සිදුවීම් කිහිපය පමණක් අද දවසේදී සමාලෝචනයට ලක් කරනවා. මේ කර්තව්‍ය සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු පරිදි අදත් සූදානමින් සිටින්නේ මාධ්‍යවේදී මනෝජ් උඩිතයාවල. මනෝජ්, ඔබට මේ උදා වුණු 2018-09 වසර සුබම සුබ නව වසරක් වේවා. ඒ වගේම මේ වසර පුරාම අපත් සමග රැඳී සිටමින් අපේ මාතෘභූමියේ දේශපාලනික සහ සමාජීය වාතාවරණය වඩාත් හරවත්ව රසවත්ව ගෙනෙන්නට ඔබට තවදුරටත් ධෛර්ය ශක්තිය ලැබේවා කියන අපේ ප්‍රාර්ථනාවත් සමගින් තමයි අද මේ 2018-09 වසරේ අපේ වැඩසටහනට ඔබව පිළිගන්නේ.
ඔබ සෝතී මාත් ඒ ආකාරයෙන්ම ප්‍රාර්ථනා කරනවා ඔබට සහ අපි වහල හැමෝටම 2018-09 වසර බලාපොරොත්තු වන සුබ නව වසරක් වෙන්න කියලා.
හොඳයි, අපි එහෙනම් කතාවට ප්‍රවිෂ්ඨ වෙමු. මම අතර මුලින් දැනගන්නට කැමති අපේ මාතෘභූමියට කොහොමද 2018-09 වසර උදාව දැනුනේ කියන කාරණාව මුලින්ම කතා බහ කරන්න.
ඔව්, හාත්පස තවමත් රතිඤ්ඤ හඬ තමයි අපිට ඇහෙන්නේ. 31 රාත්‍රියේ දීර්ඝ රාත්‍රියක් 2018-09 වසර බොහොම කැමැත්තෙන් පිළිගත්තා ශ්‍රී ලංකේ ජනතාවත්. අපි දැක්කා ඒ සඳහා වන ගිනි කෙලි දල්වමින් ඔවුන්ගේ සතුට ප්‍රකාශ කරමින් බොහෝ දෙනෙක් 2018-09 වසර 31 මධ්‍යම රාත්‍රියෙන් පිළිගන්නට යෙදුනා. තවමත් මධ්‍යම රාත්‍රියේ සිට ඒ ප්‍රීතිය ප්‍රකාශයට පත් කරමින් සිටින ආකාරයක් අපි දකිනවා. මේ මොහොත වන විටත් හාත්පස විවිධ ගිනි කෙලි සමග ඔවුන් අවුරුද්ද පිළි අරගෙන අවුරුද්ද සමරන ආකාරය තමයි දකින්න තියෙන්නේ දිලුක්ෂි.
හොඳයි, අපි එහෙනම් අපේ සුපුරුදු කතා බහට එළඹෙමු. දේශපාලනික වාතාවරණය පිළිබඳව තියෙන උණුසුම් තත්ත්වය විමසා බැලීම, පළාත් පාලන මැතිවරණය සම්බන්ධව තියෙන උණුසුම් කතා බහ මෙහිදී අපිට මගහැර යන්නට බෑ. පෙබරවාරි මාසේ 10 වෙනිදා දින නියමුණයින් අනතුරුව මේ තත්ත්වය වඩාත් උණුසුම් සහ උත්සන්න වුණා ශ්‍රී ලංකාව තුල. මේ සතිය වෙනකොට තියෙන උණුසුම් සිදුවීම් කිහිපය අපි සංක්ෂිප්තව මෙහිදී ගුණ කරමු. මනෝජ්,
විශේෂයෙන්ම අපි දැක්කා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවක් ඇති නොවීම ඉදිරියේදී බලපාන්නේ කොහොමද කියන කාරණය දේශපාලනික වශයෙන් සාකච්ඡා වෙමින් තිබෙනවා. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ඒ පිළිබඳව පසුගිය දින කිහිපෙම අදහස් දක්වලා තිබුණා. ඇතැම් අය එක්කාසු වීමට අකමැති වුණත් ඡන්දයෙන් පස්සේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ඔය එන්නේ නැහැ කියපු කොයි කාටත් එකතු වෙන්න සිද්ධ වෙනවා. මොකද මේ අලුත් මැතිවරණ ක්‍රමෙත් එක්ක ඡන්ද ප්‍රතිඵල ලැබුණට පස්සේ කොයි ආකාරයෙන්ද පළාත් පාලන අතරවල බලය පිහිටවන්නේ කියලා හිතද්දී එක්කාසු වෙන්න හිතේවි කියන අදහස සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා කිව්වා. ඒ අනුව බලාපොරොත්තුවක් තියලා තියෙනවා ඡන්දයෙන් පස්සේ පොදු ජන පෙරමුණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට එකතු වෙලා ගමනක් යාවි කියලා. ඔහු තව තැනක සඳහන් කරා, අපි පොදුවේ ආරාධනා කරා අපි හැමෝම පොදු සම්බන්ධයක් විදියට කටයුතු කරමු කියලා. පුටුව ලකුණ තියෙනවා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඉන්නවා, දීමෝ ජයරත්න හිටපු අගමැතිතුමා ඉන්නවා. ඇයි අපිට UNP පරද්දන්න බැරි පුටුවෙන් තරග කරලා ඡන්දෙන් පස්සේ බලමු අපි හැමෝටම එකතු වෙන්න සිද්ධ වෙයි කියලා ඔහු යම් අනාවැකියක් කියනවා. ඒ කතාව ඒ ආකාරයෙන් දේශපාලන කරලිය දිගැරෙද්දි ජෝන් සෙනවිරත්න ඇමතිතුමා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයටත් පිළිතුරු ලැබෙමින් තිබෙනවා. ඔහු සඳහන් කරලා තිබුණා දැන් ජනාධිපතිතුමා අවුරුදු 3ක් විතර ජනාධිපතිත්වය දරනවා තමයි. නමුත් ආණ්ඩුවේ ආර්ථික අංශය අපිට නෑ. අගමැතිතුමා මලික් සමරවීර ඇමතිතුමා, කබීර් රෂීම් ඇමතිතුමා, මංගල සමරවීර ඇමතිතුමා මේ අය තමයි තීරණ ගන්නෙ. ඒ තීරණ අසාර්ථකයි. UNPA ඇතැම් තීරණ තමන්ගේ නොසතුරට කාරණයක් වෙනවා කියලා ජෝන් සෙනවිරත්න ඇමතිතුමා සඳහන් කළා. ඒකත් එක්සත් ජාතික පක්ෂයෙන් පිළිතුරු ලැබෙමින් දේශපාලනයේ ටිකක් තීරණාත්මක මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ අතරේ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකේ චෝදනා ලැබපු පුද්ගලයින් දූෂිත පුද්ගලයින් පිළිබඳව රෙෆරල් සංවිධානය පොලිස්පතිවරයා හමු වෙලා තොරතුරු කියලා තිබෙනවා. මේ යම් අපරාධවලට සම්බන්ධ පාතාලයට සම්බන්ධ පිරිස ඉන්නවා. මේ අය සම්බන්ධයෙන් මැතිවරණ කාලේ කොහොමද මෝත්‍යාත්මක වෙන්නේ කියන එක පොලිසිය මැදිහත් වෙලා හොයන්න වෙනදටත් වඩා වැඩි අවධානයෙන් ඉන්න කියලා පෙෆරල් සංවිධානයේ පොලිසියෙන් ඉල්ලීමක් කරලා තිබුණා. පොලිසියක් කියලා තිබුණ එක අවස්ථාවක එවැනි පුද්ගලයන් පිළිබඳව අපි සීරුවෙන් ඉන්නේ කියලා.
ඔව්, ඔය කාරණේට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යම් කිසි වූ ප්‍රකාශයක් කරනවා මාදුටුවා අමාත්‍ය හරහා මේ වංචාවට දූෂණයට යම් කිසි වූ පුද්ගලයෙක් සම්බන්ධ නම් විශේෂයෙන්ම මත්පැන් මත්කුඩු වලට සම්බන්ධ නම් ඔහු මත්පැන් පානය කරන කෙනෙක් නම් මේ වගේ පුද්ගලයන්ට ඡන්දය දීමෙන් වළකින්න පක්ෂභේදයකින් තොරව කියලා. මේකත් ටිකක් විශේෂිත ප්‍රකාශයක්. අපි මීට පෙර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකුගෙන් නොඇසුණු මේ සම්බන්ධව තියෙන කතාබහ කොහොමද ලංකාවේ?
ඔව්, ජනාධිපතිතුමා සඳහන් කරා මගේ පක්ෂ කෙනෙක් වුණත් එහෙම කෙනෙක් ඉන්නවා නම් ඡන්දෙ දෙන්න එපා කියන ඉල්ලීම කරා. ඉතින් මේක සමාජ ජාල මාධ්‍යවල එහෙම වැඩිපුර පාවිච්චි කරනවා අපි දැක්කා. නිර්මාණාත්මක පිරිස් අපි දකිනවනේ එවැනි පෝස්ට් පළ කරනවා, එවැනි අදහස් දක්වනවා. ඉතින් ඔවුන් කියලා තිබුණේ ගොඩක් වෙලාවට මෙවර කාන්තා නියෝජනයක් 125ක් තියෙන නිසා එහෙම අය ප්‍රතික්ෂේප කරෝතින් වැඩි වැඩියෙන් කාන්තාවන්ට තේරීපත් වෙන්න ඉඩ තියෙයි කියන දේ ඔවුන්ගේ අන්තයෙන් ඔවුන් ටිකක් උපහාසාත්මකව අරගෙන තියෙනවා අපි දැක්ක. කොමනක් ජනාධිපතිතුමා කිව්වා තමන්ගේ පක්ෂයේ කෙනෙක් වුණත් තමන්ගේ කෙනෙක් වුණත් ඡන්ද දෙන්න එපා
ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකතු වෙලා තමන්ගේ නැටිවරණ ව්‍යාපාරය කරගෙන යනවා. පීසෙනගමගේ රාජ්‍ය ඇමතිවරයෙක් බවට දැන් පත් වෙලා තියෙනවා. ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමියගෙන් පුරප්පාඩු වුණු මන්ත්‍රී දුරේ සඳහා ඔහු දිවුරුම් දුන්නා. මේ වන විට ඔහු නීති හා සාමය දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමතිවරයා විදිහට, සාගල රත්නායක ඇමතිතුමාගේ රාජ්‍ය ඇමතිවරයා විදිහට දිවුරුම් දීලා ඉන්නවා. ඔහු ඊ දිනේ ප්‍රකාශයකුත් සිද්ධ කරනවා. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට දිවුරුම් දෙන දවසේමයි මට මේ රාජ්‍ය ඇමති දුරේ හම්බුනේ. නමුත් මං ඒ වෙලාවේ තනතුරේ දිවුරුම් දෙන්නතෝ ප්‍රතික්ෂේප කරා. හේතුව ඒ වෙනකොට ආණ්ඩුව නියෝජනය කරන පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට යනවා කියලා යම් ආරංචියක් තිබුණා. එතනින් කැබිනට් ඇමති කෙනෙක් එහෙම ඉල්ලා අස්සුනෝ තින් තමන්ට ඒ තනතුර ලැබෙයි කියන විශ්වාසෙත් එක්ක තමන් රාජ්‍ය ඇමතිකම ලබා ගන්න එක ප්‍රතික්ෂේප කරා කියලා සඳහන් වෙලා තිබුණා. කොහොමනත් මේ වන විට ඔහු රාජ්‍ය ඇමතිවරයෙක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ රාජ්‍ය මාත්‍යෝරය දෙන්න නියමිතයි කියලා මීට කලින් තොරතුරු වාර්තා වුණේ ජාතික නිදහස් නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මන්ත්‍රීතුමාට. ඔහු ජනාධිපතිවරයාත් සමග එක්කාසු වෙනවා. නමුත් තවම ඔවුන්ට තනතුරක් ලැබිලා නැහැ. මේ තනතුර ඔහුට දෙයි කියන බලාපොරොත්තුව තිබුණා. මාධ්‍යත් ඔහුගෙන් පෞගී දවස්වල ප්‍රශ්න කරලා තිබුණා මොකක් හරි වෙන එකකතාවක් මතද ඉන්නේ, තාම රාජ්‍ය ඇමතිකමක්වත් කිසිදු තනතුරක් ලැබුණේ නැණි කියලා. ඔහු මම මැතිවරණ ව්‍යාපාරයක් එක තමයි මේ දවස්වල වැඩ කටයුතු කරමින් ඉන්නේ, ඡන්දෙන් පස්සේ බලමු, ඒ වෙච්චර ලොකුවට අරගත්තේ නැහැ, දුන්නොත් එපා කියලා තැනක මම නැහැ කියලා වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරලා තිබුණා.
ඔව් මනෝජර, ඔබ සඳහන් කරපු ආකාරයට මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩිව ප්‍රකාශ කර හිටියා මෙවර පළාත් පාලන මැතිවරණයේදී වංචාවට සහ දූෂණයට කිසිම ඉඩක් නැහැ කියලා. එක්තරා සභාවකදී මං ඉන් කොටසක් දැන් ඉදිරිපත් කරන්න කැමතියි.
ප්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුන්ගෙන් ලංකාවේ 50%කට මේ සැරේ තරඟ කරන්න බෑ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශ සභා 4ක හිටපු සභාපතිවරුන්ට ඡන්දෙ ඉල්ලන්න බෑ දූෂණ වංචා චෝදනා. ඒ නිසා ඒ සියලු දෙනාට දඬුවම් විඳින්න සිද්ධ වුණා. ස්ත්‍රී දූෂණ වලට අහු වෙලා තියෙනවා, මිනි මැරුම් වලට අහු වෙලා තියෙනවා, මත් කුඩු වලට අහු වෙලා තිබෙනවා, රජයේ දේපල අවභාවිතා කරලා අහු වෙලා තිබෙනවා, අල්ලස් දූෂණ කොමිසමෙන් අත්අඩංගුවට අරන් තියෙනවා සභාපතිවරු. මේ තත්වය අපිට ඉතාමත් නරකයි ආණ්ඩුවක් සහ පක්ෂයක් විදියට. ඒ තරම් මේ රටේ පළාත් පාලන ආයතන වල සභාපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ පිරිහීමක් තිබුණා. මම බොහොම පැහැදිලිව කියනවා පෙබරවාරි 10 වෙනි ජයග්‍රහණය කරන පත් වෙන සභාපතිවරු සහ මන්ත්‍රීවරු ශ්‍රී ලංකාද UMP ද ඕන පක්ෂයක් කමක් නැහැ. වැරද්දට දෙන්න තියෙන ඉහෙළම දඬුවම දෙනවා යහපත් සදාචාර සම්පන්න සමාජයක නීතියට හිස නමන පිරිසක් මම පළාත් පාලන ආයතන වල බිහි කරනවා. ඒ කාලේ කරපු දේවල් මම කරන්න දෙන්නේ
මා කලිනුත් සඳහන් කළා අද මේ තියෙන සීමිත කාල සීමාව තුළ නව වසරේ හාහපුරා කියලා අපි ඔබට ඉදිරිපත් කරන පළවෙනි වැඩසටහන යටතේ අපේ නව වසරට අදාළ වෙන විශේෂාංග සඳහා වැඩිපුර කාල වේලාවක් ලබා ගැනීම නිසා මේ සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුමේ අත්‍යවශ්‍යම කරුණු කාරණා ප්‍රධානතම කරුණු කාරණා කිහිපය පමණයි ගොනු කරන්න කියලා. ඒ අතරට මම එකතු කරගන්න කැමති සයිට මාර්බුදේ නැවත වතාවක් හිස විස වෙන ලකුණු දුටු අපි මේ ගෙවිලා යන සතිය. ඒ පිළිබඳව වන අලුත්ම තොරතුරු
සයිටම් සම්බන්ධයෙන් අනුත්ම තොරතුරු තමයි ලක්ෂ්මන් තිරියල්ලු සසිද්ධාපන ඇමතිවරයා තවත් පෞද්ගලික
විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රධානෝත්සවයකදී සඳහන් කරනවා මාස පහක සායනික පුහුණුවෙන් පස්සේ සයිටම් සිසුන් වෛද්‍යවරුන් ලෙස පිළිගන්න වෛද්‍ය සභාව තීරණය කරා කියන ප්‍රකාශය කරනවා. ඒ සැනින්ම රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා මේකට එරෙහිව තමන් ක්‍රියාමාර්ග ගන්න සූදානම්, මේක ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන්න තමන් ඉඩ තියන්නේ, සිසුන්ට සාධාරණයක් කළ යුතුයි, නමුත් අනුවණ තීරණ එක්ක ප්‍රශ්න ඇති කරන්න යනවා නම් ජනතාවේ වැනි දේශපාලනඥයන්ට විරුද්ධව ඉදිරියේදී තීරණ ගනී කියලා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා. ඒත් එක්කම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සැලොම්කරු රයන් ජයලක්ෂ්මි පිළිබඳව අදහස් දක්වලා තිබුණා. මේක වෛද්‍ය සභාව ස්වාධීනව ගත්ත තීරණයක් නෙමෙයි, දේශපාලනට යට වෙලා වෛද්‍ය සභාවට ගන්න උණු තීරණයක්. කොහොමුණත් අවසානයේ MBBS සයිටම් කියලා උපාධිය දෙන්න වෛද්‍ය සභාව තීරණයක් කරන් තියෙනවා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සභාවෙනුත් මාධ්‍ය ප්‍රශ්න කරලා තිබුණා. ඔවුන් සඳහන් කරේ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා, කිසිම එකඟතාවක් නැහැ මේ වගේ දෙයක් ගැන මෙතෙක් මිල වශයෙන් කියලා වෛද්‍ය සභා පාර්ශ්වයෙන් සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම අපි දැක්කා මේ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් පහුගිය දවස්වල දැඩි අරගලයක ඉන්නවා මේ සිසුන් සමග සමගාමීව. ඔවුනුත් සඳහන් කරලා තියෙනවා ඉදිරියේදී, දැන් අද දිනේ තමයි දීලා තිබුණේ මේ සයිටම අහෝසි කරනවා කියන ඍජු ප්‍රකාශය කරන්න කියලා. එහෙම ප්‍රකාශයක් නොවුනොතින් අඛණ්ඩව ක්‍රියාමාර්ග ගන්න ශිෂ්‍යයන්ගේ දෙමාපියනුත් සූදානම් බව ඔවුනුත් සඳහන් කරලා තියෙන්නේ මේ වෙනකොට.
බැඳුම් කර සිදුවීම හා සම්බන්ධව වන චෝදනා විමර්ශන සඳහා ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබුවා. මේ කොමිසමේ සාක්ෂි විමසීම හරහා මේක වඩාත් උණුසුම කාරණාව බවට පත් වෙලා තිබුණා පසුගිය වසරක වගේ ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකාව තුළ. ඉතින් මේ බැඳුම් කර ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාට නිල වශයෙන් ප්‍රධානය කිරීමත් සිදු වුණා මේ ගෙවිලා ගිය සතියේ. ඒකත් උණුසුම් කාරණාවක් ශ්‍රී ලංකාව තුළ සිදු වුණා. මේ කොහොමද දේශපාලනික තන්ත්‍රය දැක්කේ, සාමාන්‍ය ජන සමාජයේ කොහොමද මේක දැක්කේ මනෝජ්?
ඔව්, වාර්තාව දුන්නත් තියෙන්නේ මොනවද කියලා තාම කවුරුත් දන්නේ නැහැ. ජනාධිපති කොමිසම මේ සම්බන්ධයෙන් සොයා බලන්න පත් කරපු ඊයේ දිනෙන් කල්ලිකුත් වෙන්න නියමිතව තිබුණා. ඔවුන් 30 වෙනිදා මේ සම්බන්ධයෙන් වන වාර්තාව ජනාධිපතිවරයාට ජනාධිපති ලේකම් කාර්යාලයේදී බාර දුන්නා. ඒ සඳහා කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේටි චිත්‍රසිරි මහත්මයා තමයි වාර්තාව බාර දුන්නේ. සෙසු සමාජිකිනුත් ඒ අවස්ථාවට එකතු වෙලා හිටියා. පසුගිය වසරේ මුලදී තමයි මේ කොමිසම පත් කරේ. අවස්ථා තුනකදී කාලය දීර්ඝ කරනවා. දීර්ඝ කරලා ඔවුන්ගේ විමර්ශන ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් විදිහට බාර දෙනවා. ඒ අනුව නීතිපතිවරයා හමුවට යොමු කරලා අදාළ නීතිමය පියවර ගනිමි කියලා සඳහන් කරනවා. මේකම දේපක්ෂය ඇතුළු කණ්ඩායමක් අපි දකින්නේ මොනවද මේක තිබුණේ කියලා දැන් ජනතාවට හිලි කරන්න කියලා ඔවුන් යම් සටන් පාඩ ගොඩනගමින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ පැත්තනොත් කියනවා බැඳුම් කරෙන් ගහලා අපි වටන්න පුළුවන් කමක් නැහැ කියලා ප්‍රකාශනිකුත් කරමින් ඉන්නවා. නමුත් මේ වාර්තාවේ මොනවද තියෙන්නේ කියලා තාම ප්‍රසිද්ධියේ මාධ්‍යයට සඳහන් කරලා නැහැ.
අපිට මේ කතාව අවසන් කරන්නට සිදුවෙන්නේ අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාව පිළිබඳව යම් කිසි වූ අවාසනාවන්ත තත්වයක් පිළිබඳව හෙළිදරව් කරමින්. ඔබට මතක ඇති මේ GSP බදුසහනය පිළිබඳව විශාල කතාබහක් පසුගිය කාලයේදී ඇති වෙලා තිබුණා. ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොළ වෙන්නේ ඇමරිකාව. ඉතින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි GSP බදුසහනය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ලබා දීම අත්හිටුවලා තියෙනවා ඇමරිකානු රජය විසින්. මේක ශ්‍රී ලංකාවේ අපනයන කටයුතු වලට දැඩි ලෙසින් බලපාන තත්වයක්. මේ සම්බන්ධව මොකක්ද ශ්‍රී ලංකාවේ තියෙන කතාබහ මේ වෙනකොට මනෝජ්?
ඔව්, ඇමරිකා එක්සත් ජනපදයේ GSP බදුසහනය තවදුරටත් දීර්ඝ නොකරන්න තීරණය කරා කියලා ඇමරිකානු සනාපති කාර්යාලය සඳහන් කරලා තිබුණා. ඒ අනුව දෙසැම්බර් 31 වෙනිදායි ඒ අවසන් ආයමත් ක්‍රියාත්මක කිරීමක් සඳහන් කරන්නේ. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයත් කියලා තිබුණේ මීට පෙරක් මෙන්න දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ අතීතයට බලපාන විදිහට වගන්ති වෙනස් කරලා මේ බදුසහනය ලබා දීලා තියෙනවා. එහෙම වුණොත් බදුසහනේ නොමැති කාලවලදී තීරු බදු අය කරගත්තොත් ඒවා යළි ගෙවන්න මේක කල්නොත් කටයුතු කරලා තියෙනවා කියලා විදේශ කටයුතු අමාත්‍යංශය පැත්තෙන් සඳහන් කරලා තියෙනවා. අපි දැක්කා විශේෂයෙන් ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂද සිල්ලා මහත්මයාත් සඳහන් කරලා තියෙනවා පසුගිය අවුරුද්දේ $2.28 billion ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරලා තියෙනවා. තීරු බදු නිසා 100%කින් මේ බදු ප්‍රමාණය ඉදිරියේ වැඩි වෙනවා. ඒක බලපාන්නේ අමරිකාවට සිද්ධ කරන සමස්ත ආයෝජනයෙන් 1%කට විතර ප්‍රමාණයකට තමයි ඒක බලපාන්නේ කියලා ඔහුගේ පැත්තෙන් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඔහු කියලා තිබුණේ GSP නෙමෙයි අපිට වැදගත් GSP Plus බදුසහනය, විශේෂයෙන් ඇඟලුම් ආශ්‍රිත දේවල් වලට එයින් වැඩිපුර වාසි ලැබෙනවා. ඒවා යුරෝපීය රටවලට තමයි වැඩිපුර අපනයනය කරන්නේ. ඒ නිසා GSP එක ගැන හිතනවට වැඩිය අපි GSP ප්ලස් ගැන තමයි හිතන්නේ කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම දේශපාලන විශ්ලේෂකවරයෙක් වන මොහන් සමරනායක මහත්මයාත් අදහසක් කළා කියලා තිබුණා. ජෙරුසලම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා දරපු ස්ථාවරයට අපි විරුද්ධ වීම මේ GSP නතර කරන්න එක්තරා හේතුවක් වෙන්නේ නැති කියලා. නමුත් හර්ෂ සිල්වා නියෝජ්‍ය ඇමතිවරයෙකුට ප්‍රතිචාර දක්වලා තිබුණා. එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. එහෙමනම් ඇමරිකාවක් එක්ක එකටයි හිටගෙන මේ ජෙරුසලම සම්බන්ධ ප්‍රශ්නෙට එකට ඡන්දෙ දීපු ගෝතමාලාව, හොන්ඩුරාස්, ඒත් එක්කම මාර්ෂල් ඐලන්ඩ්ස්, නාවුරු, ටෝගෝ වැනි රටවල් වලටත් මේ GSP සානේ නොමැති එක එහෙමනම් මේක පිළිගන්න පුළුවන් කාරණයක් නෙමෙයි කියලා ඔහුගේ පැත්තෙන් සඳහන් කරලා තිබුණා. රජයෙන් යම් බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී GSP ආයිදෙයි කියලා.
හොඳයි, එහෙමනම් අපි අදට සාකච්ඡාව නතර කරනවා. මේ කාරණා අපි කතාබහ කරපු කාරණා කිහිපය තමයි මේගේ විලායන සතිය ශ්‍රී ලංකාවේ විශේෂිත කාරණා විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මේ නව වසරේ 2018 නව වසරෙත් මේ කර්තව්‍යයට අපිත් එක්ක සම්බන්ධ වුණු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවලට අපි ස්තුතිවන්ත වෙනවා. මනෝජ්, බොහොම ස්තුතියි මේ උදාවුණු නව වසර ජයෙන් ජයම වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අපි ඔබට සමුදෙනවා. ලබන සතිය සඳහා හමු වෙන බලාපොරොත්තු වෙන්න. අයිබෝවන්.
අයිබෝවන්, බොහොම ස්තුතියි. නව වසර සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.